ඔව් සභානායකතුමා.
අර කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ දින්ට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 2 3 4 ඉදිරිපත් කරනවා.
සියඹලා පිටියේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, අද විශේෂයෙන් 2006-14 2336-45 රෙගුලාසිය පිළිබඳ කරුණු දැක්වීම. මේක මුලින්ම කියන්න අවශ්‍යයි, මේක ජූනි මාසේ 14 ක්‍රියාත්මක වූ රෙගුලාසියක්. තීරුඹ පිටි ආනයනය බලපත්‍රවලට සීමා කිරීම තමයි මේකෙන් අදහස් වුණේ. මේ කාල සීමා වෙනකොට ගරු කතානායකතුමනි, තීරුඹ පිටි ආනයනය ඉතා පැහැදිලි වැඩිවීමක් මේ වර්ෂ 2022-23 මාස 6 තුළ අපි දැක්කා. ඒකට එක හේතුවක් වුණා මිලේ යම් අඩුවීමක්. ගරු කතානායකතුමනි, 2023 පෙබරවාරි ඩොලර් 395ට තිබුණු මෙට්‍රික් ටොන් එක 2023 මැයි වෙද්දී 368 දක්වා තවදුරටත් අඩු වෙමින් ගියා. මේ නිසාම 2020දී ආනයන කරපු තිරිඟු පිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 19379යි වියදම රුපියල් මිලියන 1977යි. 2021දී මෙට්‍රික් ටොන් 16175ක් ගෙනාවා වියදම රුපියල් මිලියන 1941යි. 2022 වෙද්දී මේ මෙට්‍රික් ටොන් 16175 2021 2022 වෙද්දී 236233 දක්වා වැඩි වුණා. අපි මිලියන රුපියල් මිලියන 40211ක් මේ සඳහා වියදම් කරා. බිලියන් වලින් බැලුවොත් 40ක් රුපියල් බිලියන 40ක තීරුඟු පිටි අපි 2022දී ගෙනාවා. 2023 ජනවාරි සිට ජූලි වෙනකල් බැලුවොත් මෙට්‍රික් ටොන් 103517ක් රුපියල් බිලියන 16ක් වියදම් කරලා ගෙනාවා. එක පැත්තකින් මේකට අපිට විදේශ විනිමය විශාල වශයෙන් වියදම් කරන්න සිද්ධ වුණා මේ ප්‍රමාණය ගේන. අනිත් එක ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම තීරිඟු පිටි කියලා කියන්නේ වී ගොවියාගේ නැත්නම් සහල්වල ප්‍රධානම ආදේශනය. අපි බැලුවොත් මේ ගෙනාපු ප්‍රමාණය ජූනි 15 දක්වා දේශීය තීරිඟු පිටි නිපදවන සමාගම් තීරිඟු ඇට මෙට්‍රික් ටොන් 6,28,565ක් ගෙනත් තියෙනවා. එම තීරිඟු ඇට පිටි කර ලැබෙන ප්‍රමාණය සහ ඍජු ආනයන කරපු ප්‍රමාණය එකතුව බැලුවොත් මෙට්‍රික් ටොන් තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 5,55,317ක් දළ වශයෙන් ජූනි මාසේ 15 වෙනකොට මේ රට තුළට ඇවිල්ලා තියෙනවා. අපි මාසෙක මේ ප්‍රමාණය බැලුවොත් මේ මාස 6 කාලෙකට මේ ගෙනලා තියෙන කතානායකතුමනි, මාසෙකට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 85,433ක් රට තුළට ඇවිල්ලා තියෙනවා මාසිකව බැලුවොත්. අපිට සාමාන්‍ය මාසෙකට අවශ්‍ය වෙන පරිභෝජන සඳහා අපේ රටේ පරිභෝජන රටාව අනුව තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 60,000ක්. ඒ අනුව හැම මාසකම මේ මාස 6 තුළ තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 25,433ක අතිරික්තයක් රට තුළට ඇවිල්ලා තියෙනවා. මේක අපි බැලුවොත් මාස 6 තුළ තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 165,215ක් අතිරික්තයක් අපේ රටට ආනයනය කරලා තියෙනවා රට තුළ තියෙනවා. මෙට්‍රික් ටොන් 165,215ක්, මේක විශාල ප්‍රමාණයක්. අපි වී නිෂ්පාදනය පැත්තෙන් බැලුවොත් අපේ රටේ වාර්ෂික වී නිෂ්පාදන අවශ්‍යතාවය කතානායකතුමනි මෙට්‍රික් ටොන් මිලියන 3.6ක් දශලක්ෂ 36ක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ වර්ෂයක් තුළ වී. අපි 23 මහකන්නේ ලැබුවා මෙට්‍රික් ටොන් මිලියන 2.63ක්. අපි යලේ බලාපොරොත්තුව මේ නියම් නිසා සමහරට වෙනස් වෙන්න පුළුවන්. ජූනි මාසයේදී බලාපොරොත්තුව තිබුණා මෙට්‍රික් ටොන් මිලියන 1.74ක් වී නිෂ්පාදනයක් රට තුළ. ඒ අනුව රටේ මුළු නිෂ්පාදනයේ වර්ෂයේ 2023 මිලියන 4.37ක බලාපොරොත්තුවක් තිබුණා. අපිට අවශ්‍ය 3.6 මිලියන වශයෙන් වී නිෂ්පාදනය නිසියාකාර කෙරුණා නම් මිලියන 0.77ක අතිරික්තයක් අපේ රට තුළ තියෙනවා. 7,70,000. මෙන්න මේ එක පැත්තකින් වී නිෂ්පාදනය ජූනි මාසේ ගණනය අනුව වී නිෂ්පාදනයේ අතිරික්තයක් තියෙනවා. ජූනි මාසේ වෙනකොට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 165,315ක අතිරික්තයක් තියෙනවා. මේ දෙක මේ විදිහටම ගියා නම් ගරු කතානායකතුමනි අපේ රටේ වී ගොවියා විශාල ප්‍රශ්නකට මුහුණ දෙනවා. අවසානයේ වී විකුණා ගන්න බෑ කියලා. තම මේ ජූනි මාසයේ වෙද්දී අපි සාමාන්‍ය ගණනය කළා වී කිලෝවක වී කිලෝවක් සඳහා සත්‍ය පිරිවැය කිලෝවක් නිෂ්පාදනය කරන්න ඔබතුමාගේ පිට වෙන්න පුළුවන් රජ රට වෙන්න පුළුවන් සාමාන්‍ය වශයෙන් බැලුවොත් රුපියල් 68 80 අතර ගාණක් යනවා. විකුණුම් මිල තිබුණේ සම්බන රුපියල් 90 107 අතර සුදුහාල් 80 90 අතර රතුහාල් 70 85 අතර. ඒ නිසා මේකට යම්කිසි පාලනයක් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. මේ පාලනය කිරීමේදී අපි බද්දකින් මේ පාලනය කරා නම් බද්දක් ගහලා මේ රටට එන ප්‍රමාණය අඩු කරන්න අපි තිරිඟු පිටි කල්පනා කරා නම් රට ඇතුලේ වෙනකොට අතිරික්තයක් තිබුණා මෙට්‍රික් ටන් 165315 තිරිඟු පිටි. දැන් කිලෝ වශයෙන් බැලුවොත් 16,53,15,000 අතිරික්තයක් රට ඇතුලේ ජූනි මාසය වෙනකොට තිරිඟු පිටි තිබිය යුතුයි දළ ගණනය අනුව. යනු රුපියල් 10ක බද්දක් අපි ගැහුවා නම් බිලියන 1.6ක් 160,53,15,000 අර රට ඇතුලේ දෙන තිරිඟු පිටි ප්‍රමාණයට අනියම් වටිනාකමක් ලැබෙනවා. අර මේ අපි දිගින් දිගටම කතා කරන මේ සීනි වංචා සීනි බද්ද වාගයකක් අනියම් වශයෙන් ලැබෙනවා ඒත් ඔක රැස් කළ අයට. එනිසා අපිට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මේ තිරිඟු පිටි ආනයන කිරීම පාලනය කිරීමට බද්දක් හඳුන්වා දෙන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ රට ඇතුළේ විශාල අතිරික්තයක් තිරිඟු පිටි තිබුණ නිසා. එනිසා අපිට යන්න පුළුවන් උනේ බලපත්‍රයක් මගින් පාලනය කරන්න. තිරිඟු පිටි ගෙන්නන්න අපි ගෙන්නන එක නැවැත්තුවා ජූනි මාසේ 14 වෙනිදා ගේන්න බලපත්‍රයක් ලබා දෙනවා. ඒ බලපත්‍ර ලබා දෙන්නේ 14 වෙනිදාට නැවගත කළේවටත් එදිනට අත්තිකාරම් ගෙව් හෝ බැංකු වනකර විවෘත කළායටත් එදින සිට රට තුළට දින 60ක් තුළ ගේන අයටත් පමණයි. ඒ විදිහට බලපත්‍ර දීලත් ගරු කථානායකතුමනි බලපත්‍ර 355ක් අපි නිකුත් කරලා තියෙනවා. ඒ අනුව මෙට්‍රික් ටොන් 62,307.59කට අවසර ආරම්භ තියෙනවා. ඒකෙනුත් 47,154.8ක් ගෙනල්ලා තිනවා. තව 15,152.7ක් රට තුළට ගේන්න අවසරය තියෙනවා. ගරු මේ කථානායකතුමනි මේ පාලනය තුළ මෙන්න අපේ ඉලක්කය වුණේ විශේෂයෙන්ම එකක් මේ අනවශ්‍ය තරම් තිරිඟු පිටි ප්‍රමාණයක් රට තුළට එහෙම වැළැක්වීම. ඒ වැළැක්වීම තුළින් විනිමය ආරක්ෂා කිරීම ඒ වගේම වී ගොවියාගේ වෙළඳපළ ආරක්ෂා කර දීම. ඉතින් මෙතනදී මම දැක්ක දිගින් දිගටම කතා වුණා මේ තුළින් විශේෂයෙන්ම තිරිඟු ඇටගෙන්වා නිෂ්පාදනය කරන සමාගම් වලට ලාභයක් ලැබෙනවා කියලා. අපි බැලුවොත් ඒ සමාගම් දෙක පිළිබඳවත් ප්‍රීමා සහ සෙරන්ඩිප් සමාගම් බොහෝ රටවල් ලෝකේ කරන්න ගරු කථානායකතුමනි තිරිඟු තිරිඟු ගවන්න නැති රටවල් තිරිඟු පිටිගෙන එක නෙවෙයි කරන්නේ තිරිඟු ඇටගෙනලා නිෂ්පාදනය කරන එක බොහෝ රටවල් කරන්නේ ඒක. ඒ නිසා මේ සමාගම් දෙකගේ ආයෝජනයන් මගින් අපි කරන්නේ ඒ කාරණාව. ඒක රටක ආහාර සුරක්ෂිතතාවයට ඉතාමත් වැදගත් වෙනවා. මොකද මාස 6ක අවම උපරිම වශයෙන් මාස 6ක තොග මවුන් පවත්වා ගත යුතුයි. දැන් අපි අර පහුගිය කාලේ අපිට පිටි කිලෝවක්ක් ගේන්න විනිමය නැති වෙලාවේ අපේ රට ඇතුලේ සංසරණය වුණේ මේ ආකාරයෙන් නිෂ්පාදනය කරන පිටි. ඒ සමාගම් දෙක $350,000,000 විතර ආයෝජනයක් මේ රටේ කරලා තියෙනවා. සේවකයෝ 1000ක් වාගේ වැඩ කරනවා. වසරකට දළ වශයෙන් රුපියල් බිලියන 3ක් අපිට බදු ගෙවනවා. ඒ වගේම අපිට යම් පාලනයක් තියෙන නිසා අපි මේ තහනමත් සමග ඔවුන් සමග සාකච්ඡා කරලා රුපියල් 10ක මිල අඩු කිරීමකුත් කරනු ලැබුවා කිලෝ එකක් සඳහා. ඒ වගේම විශේෂයෙන්ම තව අපි පාලනයක් දැම්මා ගරු කථානායකතුමනි ජූනි 16 වෙනිදා 14 වෙනිදා මේ ගොඩාසිය ගහලා 16 වෙනිදා වෙළඳාම අත්‍යංශය අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ගැසට් කරා තිරිඟු පිටි. ඒකේ අරමුණ මේ සමාගම් වලටත් ඉන්පසුව පාරිභෝගික සේවා අධිකාරිය අනුමැතිය නැතුව මිල වැඩි කරන්න බෑ. ඒ නිසා අපි හැම පැත්තක්ම බලලා තමයි පියවර ගත්තේ. මොකද අපිට විකල්ප කීපයක් කරන්න තිබුණා. ඒක විකල්පයක් තමයි කථානායකතුමනි මේ විදිහට මේ යන්න දෙන එක. මේ විදිහට මේ යන්න දුන්නා නම් අතිරික්ත මෙට්‍රික් ටොන් 160,000 රට තුළට ඇවිල්ලා තියෙනවා. තවත් විශාල ප්‍රමාණයක් එනවා. එහෙනම් යල කැපෙද්දී අපේ ගොවියා නැවතත් වහබන තැන තමයි පත් වෙන්නේ වී විකුණා ගන්න බැරුව. දෙවනියට අපිට තිබුණා බද්දක් ගහන්න. අවම වශයෙන් රුපියල් 10ක බද්දක් ගහුවා නම් රට තුළ තියෙන පිටි තොගයට අනියම් වටිනාකමක් ලැබෙනවා. බිලියන 1.6ක අඩුම ගාණ. ඒක රජයට ලැබෙන්නේ නැත්නම් පාරිභෝගිකයට ලැබෙන්නේ නැත්නම් යම්කිසි ව්‍යාපාරිකෝ කීප දෙනෙකුට ලැබෙන්නේ. අපිට ඒක කරන්නත් බෑ. ඒ නිසා තුන්වෙනි විකල්පය තමයි අපි තෝරාගත්තේ. මේ පිටි ටික මේ රට තුල මේ වෙළඳාම් වෙනතුරු වෙනත් ක්‍රමයකට මේක පාලනය කරන්න. ඉතින් මේ නමුත් අපි බැලුවා ගරු කතානායකතුමනි, ඒක ඒ අපි හැම විටකම කිව්වා මේ මේ ගැසට් එක අපි ගහලා තීරණය කළේ తాවකාලිකව. ඒ තුන් ප්‍රශ්නෙට උත්තරයක් හැටියට. ඒ නිසා අපි හැම විටකම මේ ගැන දැඩි සොයා බැලීමක් කරනවා. මොකද තිරිඟු පිටි පාරිභෝගිකයාට රජයට ලොකු අගකීමක් තියෙනවා. ලෝකෙ මිල අඩු වෙනකොට හැකි තරම් අඩු මිලට දෙන්න. අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ නිසාම නිතරම ගණනය කිරීම කරනු ලැබුවා. දැන් මයිගාව තියෙනවා පාරිභෝගික සේවා අධිකාරිය සහ රේගුව ඔවුන්ගේ දත්ත මත කරපු ගණනය කිරීමක්. ඒ අනුව තිරිඟු ධාන්‍ය වශයෙන් ලංකාවට ගෙනල්ලා පිටි හදන අයට 9.63% ලාභෙකුත් තියාගෙන ඔවුන්ගේ ගණනය අනුව ජූනි මාසේ වෙනකොට රුපියල් 192.59කට තිරිඟු පිටි කිලෝවක් චොක මිලට දිය හැකි විය යුතුයි. ජූලි වෙනකොට ඒක 203.62කට මඩක් ඉරට ගිහින් තියෙනවා. පිටිවසෙන් ගේන කෙනෙකුට මේ සියලු බදුත් එකතු වුණාට පස්සේ 197.74කට ජූනි මාසේ වෙනකොට වෙළඳපොළ නිකුත් කරන්න පුළුවන් 105ක ලාභයක් තියාගෙන. ජූලි මාසේ වෙනකොට 198.46ක්. මොකද මේ තිරිඟු 8 කිලෝවක් 8 වශයෙන් ගේන අය 1.35ක් තිරිඟු 8 කිලෝ 1.35ක් යනවා සාමාන්‍යයෙන් ගරු කතානායකතුමනි පිටි කිලෝවක් නිෂ්පාදනය කරන්න. ඉතින් මේ 198.46ක් බලපුවාම පිටිමිල ඊට සාපේක්ෂව අඩුවිය යුතුයි කියලා අපි තවදුරටත් කල්පනා කරනවා. දැන් අද උදේත් මම වෙළඳපොලේ බලාගෙන ආව එන ගමන් සාමාන්‍ය සිල්ලර මිලට මේ පැකට් කරපු තිරිඟු පිටි කියන්නේ රුපියල් 210ට වගේ. පැකට් නොකරපුව 200ට. හැබැයි මීටත් වඩා අඩුවිය යුතුයි ලෝක වෙළඳපොලේ තවදුරටත් මිල පහළ බැසීමක් අපි දකිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කරු මේ කතානායකතුමනි මේ නවත්වා දැනට තියෙන ආනයන නැවැත්වීම බලපත්‍ර මත පමණක් සීමිත බලපත්‍ර මත පමණක් තිරිඟු පිටි ගේන්න දෙන එක පිළිබඳ මිට එහා යම්කිසි විකල්පයකට යෑමේ කතාබහක් විශේෂ සාකච්ඡාවක් මේ දිනවල පවතිනවා. මේ මුදල් අමාත්‍යංශයේ විශේෂයෙන්ම වෙළඳාම් අමාත්‍යංශය කෘෂිකර්ම අමාත්‍යංශය සමග එකතුව ගරු කතානායකතුමනි ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන නුදුරේදී මේ ආනයන බලපත්‍ර මේ විදිහටම දෙනවා නම් තවදුරටත් පුළුල් කරන්න මේ සීමාව ඇතුව ඊට වඩා පුළුල් කරලා අඩු මිලට මේ රටට යම්කිසි අවශ්‍ය ප්‍රමාණය ගේන්න ඉඩක් ලබා දෙන්න. එහෙම නැත්නම් බදු සංශෝධනයක් තුළ දැන් අපි දන්නවා ලංකාවේ තිබුණු තොගවලින් විශාල ප්‍රමාණයක් ඉවරයි කාටවත් අයිතු ලාභයක් ගන්න බෑ. ඒ නිසා බදු සංශෝධනයක් තුළ යම් පාලනයක් ඇතුව ගේන්න දෙනවද කියලා. ඉතින් මේක අපි ඉතාලි දුරේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ එක පැත්තකින් වීගෝවියත් ආරක්ෂා කරලා පාලනයක් ඇතුව ලෝකයේ මිල අඩුවීම තිරිඟු පිටිවල ඒකේ වාසිය අවසාන වශයෙන් පාරිභෝගිකයන් ලබා දෙන්න රජය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරමින් මට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත
වෙමි. රෝෂ පෙරරමතුමා.
ගරු කතානායකතුමනි, අද දින ආනයන අපනයන ඒ වගේම කොළඹ වරාය නගරය පිළිබඳව රෙගුලාසි සහ නියමයන් අපි වාද කරන අවස්ථාවේදී අපි මේ වාදය සංඛ්‍යාලේක පදනම්ව අපි කළ යුතු බව මේ අවස්ථාවේදී මම යෝජනා කරනවා. අපි දන්නවා මේ රජය නිතරම කියන්නේ අපේ රටේ ප්‍රශ්න විසඳන්නට අපනයනය මත පදනම්ව අපි කටයුතු කරන්න ඕනේ, ඒ වගේම මේ රටට ආයෝජන ගේන්න ඕනේ කියලා. නමුත් අපි කනගාටු වෙනවා එහෙම කතා කරාට දැන් අද දින අපි මේ වාද කරනකොට මේ පිළිබඳව අහගෙන ඉන්නවත් රජයේ වගකියුතු හරි ඇමති කෙනෙක් නැහැ. ඒ එතුමා මුදල් ඇමතිද? එතුමා ආයෝජන ඇමතිද? එහෙන කටවහන් ඉන්න. මේ මේ ඒයින්ද ඒ අමාත්‍යංශවල යම්කිසි වාදයක් යනවා නම් පළවෙනි විපක්ෂයේ පළවෙනි කතාව යනකොට ගරු කතානායකතුමනි ඒ අමාත්‍යවරුන්ට මෙතන ඉන්න බැරි නම් මේව ගැන වාද කරලා ඇත්තටම වැඩක් තියනවද කියන එක තමයි මට ඔබතුමාගෙන් අහන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට පේනවා මේ රජය කතා කරන එක නෙමේ අද කරන්නේ. මේ රජය කියනකොට 2048 වෙනකොට යුරෝපයේ ඉන්න කාන්තාව මේ රටේ ගෙවල් වලට වැඩ කරන්න එනවයි කියලා ඒ රජය කියනකොට ඒක විහිළුවක් හැටියට අපිට මේ ගන්න පුළුවන් එක විතරයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා කරුණාකරලා මේ පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරලා හරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපිට රජයට යෝජනා කරන්න වෙන්නේ. ඒ වගේම අද වෙනකොට මේ රජයේ ඉතාම හිතුවක්කාරී ප්‍රතිපත්තිය නිසා අද වෙනකොට අපනයනය 19.5% අද වෙනකොට කඩාගෙන වැටලා තියෙනවා. අද ඒ අපනයනය බලන්ඩ අද හරි අමාත්‍යංශයක් අද මේ රටට නැහැ. මේ රටේ ආයෝජනය ගේන්න හරි අමාත්‍යංශයක් නැහැ. ඒකේ ප්‍රතිඵලයක් ලෙස මේ වෙනකොට පළවෙනි කාර්තුවේ 2023 මේ රටේ කර්මාන්තාංශය 23.4% අද වෙනකොට කඩාගෙන වැටලා තියෙනවා. එතකොට මේ රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මේ අපනයනය ශක්තිමත් කිරීමවත්, මේ රටේ රැකියා බිහි කිරීමවත්, මේ රටේ ඩොලර් ගේන එකවත්, මේ රටේ කර්මාන්ත හදන එකටවත් නෙමෙයි. විදේශ ණය හිමියන්ට විදේශ ඒ ණය ටික ගෙවන එක තමයි පළවෙනි ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ඔබතුමාලට. ඒ හින්දා තමයි අද වෙනකොට මේ රටේ ජනතාවට බදු ගහලා විදුලි බිල වැඩි කරලා ඒ සියලුම දාන්න පුළුවන් බර දාලා අද වෙනකොට ජනතාව මිරිකලා මේ රට ණය කරපු ඒ උදවියම අද වෙනකොට ඒ ණය ගෙවන්න තමයි පළවෙනි ප්‍රතිපත්තිය මේ රටේ ක්‍රියාත්මක කරන්නේ. ඒ හින්දා තමයි අද වෙනකොට පෙරහැරේ අලිකුලප් වෙනවා. ඒක තමයි නියඟයක් ඇවිල්ලා තියෙනවා. ඔබතුමාලාගේ ඒ සුභාධර්මයවත් ඔබතුමාලා මේ ගෙන යන විනාශකාරී ප්‍රතිපත්තිය අද වෙනකොට අනුමත කරන්නේ. ඒ වගේම අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ මේ රටේ ජනතාව අනුමත කරන්නෙත් දැන් ඔබතුමාලා ඡන්දයක් දෙන්නේ නැහැ ජනතාවට ඒ අදහස් ප්‍රකාශ කරන්න. නමුත් ජනතාව අද වෙනකොට රට අතහැරලා යන ඒ ගණන් බලුවොත් එහෙම ඒකෙන් ජනතාව අද පෙන්වලා තියෙනවා. 2022 දී මේ රටේ 311,000 මේ රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. මේ අවුරුද්දේ ජූනි වෙනකොට 146,000 මේ රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. මොකද්ද මේකෙන් එන පණිවිඩය? මේ රටේ ඒ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ හින්දා අපි මේ අවස්ථාවේදී කියනවා මේක වෙනස් කරලා නැවතත් මේ රටට ආදායම් වෙන විදියට කරුණාකරලා මේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම දැන් පෝට් සිටිය ගැන අද අපි වාද විවාද කරනවා. දැන් පෝට් සිටිය එදා ඒක ඇති කරේ ජාත්‍යන්තර මූල්‍ය නගරයක් විදියට. වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් හැටියට තමයි එදා පෝට් සිටිය නිර්මාණය කරේ. ඒ පෝට් සිටිය නිර්මාණය කරේ පොල් අතු කඩයක් දාන්න නෙමෙයි. වෙරළ ගිහිල්ලා රැලි පාගන්න නෙමෙයි. සරුංගල් අරින්න නෙමෙයි. එයින්ද ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. අද පෝට් සිටිය ඩුබායි එක තරම් කරන්න, සිංගප්පූරුව එක තරම් කරන්න අද ඔබතුමාලා නිර්මාණය කළා නැහැ. තාම ඔබතුමාලට බැරි වෙලා තියෙනවා හරි නීති රීති හදන්න. ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඒ චීන සමාගම කොහොම හරි භූමිය හදලා දුන්නත් මේ රටේ රජයට හරි නීති රීති ටික හදාගන්න බැරුව ගියා මේකට ආයෝජනය ගේන්න. මේකේ ස්පීතාලයක් හදනවයි කිව්වා, ජාත්‍යන්තර පාසලක් හදනවයි කිව්වා. දැන් අද වෙනකොට වෛද්‍යවරු මේ රට අතහැරලා යනවා. අද වෙනකොට ගුරුවරු මේ රට අතහැරලා යනවා. එතකොට මේවල වැඩ කරන්න වෙන්නේ කාටද? ඉතින් ඒ හින්දා ඔබතුමාලගේ මේ ප්‍රතිපත්ති හරියට ඒ ක්‍රියාත්මක කිරීම සහ සැලසුම් කිරීම අද වෙනකොට බරපතල ලෙස බිඳ වැටලා තියෙනවා. මේ බිඳ වැටලා තියෙන්නේ අපේ රටේ ජනතාව. අර මං කිව්වා වගේ ඔබතුමාලා රවට්ටන ප්‍රතිපත්තියක අද ක්‍රියාත්මක කරන හින්. ඒ වගේම ඔබතුමාලා අද මේ පාර්ලිමේන්තුව ගත්තත් මේ රටේ හොරකම, දූෂණය, වංචාව, ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවයේ ඒ වැඩපිළිල ගත්තත් එහෙම අද මේ රටට ආයෝජකයන්ට එන්න හිතක් දෙන්නේ නැති වැඩපිළිලක් තමයි ක්‍රියාත්මක කරන්නේ. ආයෝජකයෝ මේ රටේ ඉන්න ආයෝජකයන්ට ප්‍රහාර එල්ල කරනකොට අපි දැක්කර කටාන පැත්තේ ඒ ඕමාන් ඒ ආයෝජකයාට ප්‍රහාර එල්ල කරනවා. ඔබතුමාලා ගිහිල්ලා තර්ජනය කරනවා. එතකොට ආයෝජකයෝ මේ රටට එන එක මං හිතන්නේ ඉතාම මේ අවස්ථාවේදී නැති වෙලා තියෙනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මේ රටේ ආයෝජනය දිරිමත් කිරීම සඳහා ආයෝජන මණ්ඩලය BOI එක, ඒවගේම අපනයන සංවර්ධන මණ්ඩලය ඒවගේම වාණිජ දෙපාර්තමේන්තු වැනි විවිධ ආයතන තිබුණත් මංහිතනවා මේ විවිධ ආයතන තුළින් අද වෙනකොට මේ ගෝලිය ආර්ථිකය තියෙන ඒ වර්තමාන තර්ගකාරිත්වයට අපේ රට සූදානම් කරලන. එයින්ද අපේ රටට අනිත් රටවල් එක්ක සාපේක්ෂව අද විශාල වශයෙන් අපේ රටට එන ආයෝජන අද අඩුවෙලා තියෙනවා. ඒ ආයෝජන අඩුවීමත් ඒ වගේම අපේ රටේ තියෙන අපනයන කර්මාන්ත වෙනත් රටවලට යෑමත් එක්ක අර මං කිව්වා විදියට අද අපනයනය 19.5කින් අද කඩාවැටලා තියෙනවා. මේකට වහාම ඔබතුමාලට උත්තර හොයන්න අද ඔබතුමාලට ඒක කරන්න මං හිතන්නේ වැඩපිළිලක් නැති බව අපිට පෙනී යනවා. ඉතින් ඒ හින්දා මේ අවස්ථාවේදී එන්න එන්නම මේ රටේ ඉන්න පුරවැසියගෙන් බදු අරගෙන ඒ බදු එකතු කරගෙන අද විදේශ ණය විතරක් ගෙවන ප්‍රතිපත්තියක ඔබතුමාලා යනවා. මේ රටේ ඒ තුලින් මං හිතන්නේ එන්න එන්නම ජනතාවට වෙන විකල්පයක් නැහැ. වෙන රටක් තෝරාගෙන ඒකට තමන්ගේ දූ දරුවන් එක්ක යෑමට අමතරව. ඉතින් ඒ හින්දා මේ අවස්ථාවේදී අපි කියනවා විශේෂයෙන්ම මේ රටේ තියෙන වංචාව හා දූෂණය ප්‍රථමයෙන්ම පාලනය කරන්න ඕනේ. අපි දන්නවා බන්දුල ගුණවර්ධන ඇමෙත්තුමා මේ සභාවේ ඉන්නවා. එතුමත් අපේ රටේ යම් යම් ආයතන ගැන එතුමත් ප්‍රකාශ කරලා තිබුණා. විශේෂයෙන්ම රේගුව ගැන ඇතුළු මේ රටේ දූෂිත ආයතන පිළිබඳ. එතකොට ආණ්ඩු ඇතුළේ ඉන්න මැති ඇමතිවරු මේ සභාවටම ඇවිල්ලා මේ වගේ ප්‍රකාශ කරලා ඒකට පියවරක් නොගන්නේ මන්ද කියලා අපිට මේ අවස්ථාවේදී අහන්න සිද්ධ වෙනවා. මොකද අපි රටක් හැටියට දූෂණය ගත්තොත් එහෙම ඒ දූෂක දූෂණ ශ්‍රේණිගත කිරීමේදී අපි 101 වෙනි ස්ථානයේ තමයි ඉන්නේ. එතකොට අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා ඉන්දියාව. අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා රුවන්ඩාව. එතකොට ඒ වගේ රටවලුත් අපිට ඉදිරියට යනකොට ඇයි අපිට මේ ශ්‍රේණිගත කිරීමේදී ඇයි අපිට ඉස්සරහට යන්න බැරි ඇයි කියලා අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී රජයෙන් ප්‍රශ්න කරනවා. ඒ වගේම අර ease of doing business index එකේ අපි ඇයි ඉස්සරහට යන්නේ නැත්තේ? දැන් ඉන්දියාව අපිට වඩා ඒකෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපේ රටේ අසල්වැසියෝ ඊට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපි කියනවා අපි ඩුබායි සහ සිංගප්පූරුව එක්ක අපි තරඟ කරනවා කියලා. නමුත් ඒගොල්ලන් ගව් ගානක් මේ වගේ ඒ ආයෝජකයන්ට ඒ රටවල් වලට ඇවිල්ලා ඉතාම පහසුවේ තමන්ගේ සමාගම් ආරම්භ කළා. ඒ වගේම ඉතාම සරල නීති රීති ඒ වගේම ඒ රාජ්‍ය යාන්ත්‍රණ ඉතාම කාර්යක්ෂමයි. ඒ තුලින් ඒගොල්ලන් විශාල ලාභයකුත් ඒගොල්ලනුත් අරගෙන ඒ රටටත් ඉතුරු කළා. ඒගොල්ලන් ඒ වැඩපිළිවෙල ගෙනියනවා. එතකොට ඒ පිළිබඳව අපි ඇයි අවධානය යොමු කරලා ඒ වලින් යම්කිසි අපිට ගන්න පුළුවන් පාඩම් ඉගෙන ඇයි අපි ඒව කරන්නේ නැත්තේ කියලා මේ අවස්ථාවේදී අපි රජයෙන් අපි මේ අවස්ථාවේදී ප්‍රශ්න කරනවා. ඒ වගේම අපි කියනවා විශේෂයෙන්ම මේ රටේ බදු ප්‍රතිපත්ති. මේ බදු ප්‍රතිපත්තිය දැන් ඔබතුමාලා IMF එක එක්ක එකග වුණාට ඒක විශාල ප්‍රශ්නයක්. මොකද අපේ රටේ අපනයනයට ඔබතුමාලා බදු ගහලා කොහොමද ආයෝජකය ඇතුළු අපනයනය ශක්තිමත් කරන්න කියලා අපිට පොඩ්ඩක් කියලා දෙන්න කියලා මේ අවස්ථාවේදී අපි ඉල්ලා සිටිනවා. ඒ වගේ හිතුවක්කාරී ප්‍රතිපත්ති ඒ වගේම ජනතාවට සංවේදී නැති ඒ වගේ ප්‍රතිපත්ති මේ රටේ ක්‍රියාත්මක කරලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඇවිල්ලා අපේ රට ශක්තිමත්ව ඉස්සරහට යන්න බෑයි කියලා ඒ පණිවිඩය අපි මේ අවස්ථාවේදී රජයට දෙනවා. මොකද මේ ආර්ථික වැඩපිළිල මේක එකග වෙලා තියෙන ආර්ථික වැඩපිළිල මේක ක්‍රියාත්මක කිරීමේදී මේ සංඛ්‍යා ලේඛනවලින් මොකද අපිට ගිය කාර්තුවේ අපේ රටේ ආර්ථික වර්ධනය ඍණ 11.5යි. මේ ඍණ 11.5 ඍණ ආර්ථික කඩාවැටීමක් මේ රටේ ඉතිහාසයේ කොහෙද කියලා අපි අහන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ඔබතුමාලා මේ දැන් යම්කිසි කාලයක් මේ ආර්ථික ප්‍රතිපත්ති ඔබතුමාලා මේ රටේ ඇතුලේ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක වැඩ කරන්නේ නැහැ කියලා මේ අවස්ථාවේදී පිළිගන්න. මේ ආර්ථික ප්‍රතිපත්තියෙන් අපේ රටේ ජනතාවට විශාල බරක් දීලා තියෙනවායි කියලා මේ අවස්ථාවේදී පිළිගන්න. විදුලි බිල ගත්තත් ඔබතුමාලාගේ තෙල් මිල ගත්තත් ඒ ඔක්කොම කරන්නේ ඒ ආයතන බේරා ගැනීමට පමණයි. ජනතාව ඒ ජනතාවගේ ව්‍යාපාර ඒ ජනතාවගේ රැකියා මොනවා වුණත් ඔබතුමාලාට ඒක වැඩක් නැහැ. මොකද විදුලි බිල වැඩි කරන්නේ විදුලි බල මණ්ඩලයේ කොච්චර පාඩුද කියලා බලලා විතරයි. විදුලි බල මණ්ඩලය පාඩු පියවගන්න මේ රටේ කර්මාන්ත ශ්‍රේෂ්ඨයට අපේ රටේ අනිකුත් කර්මාන්තවලට විශාල බරක් දාලා මේ වෙනකොට අර මං කිව්ව පරිදි ඍණ 23.4කින් ඔබතුමාලා ඒ කර්මාන්ත ටික කඩාගෙන වැටලා තියෙනවා. ඒ වගේම ඔබතුමාලට මේ බදු ප්‍රතිපත්තියේ හින්දා පෝත් සිටිය ඇතුළු මේ රටේ මං හිතන්නේ දැන් අපි කතා කරා හම්බන්තොට මේ ආයෝජන කලාප. දැන් ඒවලට කවුද චීනෙන් ඇවිල්ලා තියෙනවද කවුරු? ඒවලට එනවද? විශාල ලෙස අපිට ඒව ප්‍රශ්න ගන්න සිද්ධ වෙනවා. පංගුවක් වෙලාවට මේ රටට අපි
honorable member your time allocation
මොකද?
Your time allocation is over.
මට මෙතනද? එහෙනම් අපිට අහන්න සිද්ධ වෙනවා විශේෂයෙන්ම මේ හම්මන්තොට ආයෝජන කලාපයේ දැන් චීනෙත් එක්ක දැන් අපි දැක්ක අගමැතිතුමා යනවා දැන් ජනාධිපතිතුමා කතා කරනවා දැන් මේ වලින් මොනවද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා කතා කරාට විතරක් මදි මේ රටට විශ්වාසයක් ගෙන දෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න. මේ රටේ ආයෝජකයන්ට ඇවිල්ලා වෙඩිකන් නැතුව ඒ වගේම මේ රටේ ගුටිකන් නැතුව මේ රටේ වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් ඔබතුමාලා හදන්න. අද ගරු කතානායකතුමනි ඉතාම වැරදි දෙයක් මෙතන වුණා. දැන් අර විදේශ දූත පිටිසක් මේ පාර්ලිමේන්තුවේ හිටියා. මං හිතන හැටියට ජපානයේ. එතකොට ඒ ජපානයේ දූත පිටිස දැන් ජපානයට ගිහිල්ලා කියන්නේ මොකද්ද මේ රටේ මොනවද වෙන්නේ කියලා. මේ සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍ය වලින් ගියාම ආයෝජකයෙක් අපේ රටේ ගැන බලනකොට ඒක ගහනකොට මොනවද උඩට එන්නේ? මේ රටේ මේ වගේ වාතාවරණයක් තමයි තියෙන්නේ කියලා. එතකොට එයිද කවුරුත් එයිද ඒ ජනතාවගේ සල්ලි ඇවිල්ලා ඔබතුමාලට බාර දෙයිද? ඔබතුමාලගේ යටතේ මේවා ආයෝජනය කරයිද? එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද දිගින් දිගටම අපි දැකලා තියෙනවා මේ පාර්ලිමේන්තුව තුල අතීතයේ මේ විනය පියවර නොගැනීමේ සිද්ධියක් තමයි ওই දිගින් දිගටම ඇදගෙන යන්නේ. විනය පියවර හරියට ගත්තනම් මේවා ඒ වෙලාවම නවතිනවා. ඉතින් ඒකින්ද අපි මේ අවස්ථාවේදී මතක් කරනවා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම දැක්කා ඔබතුමාලා අර විනය පිළිබඳව යම්කිසි උපදේශ මාලාවක් දුන්නා. නමුත් ඒක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒ උපදේශ මාලාව විතරක් මදි. විනය හරියට මේ පාර්ලිමේන්තුවේ ඉස්සෙල්ලම ක්‍රියාත්මක කරමු. අපි කුඩා ළමයි අපි දැක්ක වටේට මෙ හිටියා. විවිධ අවස්ථාවලදී අපි දැකලා තියෙනවා මේ කුඩා ළමයිව ඉක්මනින්ම මේ ඉවත් කරනවා. ඉතින් අපේ රටේ පාසල් දරුවෙක්ට තමන්ගේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා බලන්න බැරි නම් ඒ රට කොහොමද හදන්න පුළුවන් කියලා අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්න කාණ්ඩ සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ප්‍රථමයෙන්ම මේ පාර්ලිමේන්තුව හදන්න ඕනේ. පාර්ලිමේන්තුව තුලින් අපි අපේ රට හදමුයි කියලා කියමින් මම කතාව අවසන් කරනවා.
ඔබතුමා බන්දුල ගුණවදන What is it, Mr. Suvandiran?
So yesterday there was a serious violation of standing order number 83. I wish to raise it now when the Honorable Speaker is in the chair. Honorable Sarat Veerasekara, when he spoke yesterday, referred to the personal conduct of a judge, the magistrate in Mullathivu, and made very serious allegations, calling him a psychiatric patient, referred to his wife and all of that. It's a violation of standing order 83. A judge or anybody involved in administration of justice, personal conduct cannot be a subject matter that is discussed without a substantive motion. Now, this is the second time he has done this. First time when he did that and there was a protest by the Bar Association, he cited the speech that I made in this house, but that's very different. I criticized a special determination. And I didn't mention any judge by name. Determinations, judgments can be criticized not only in this house, even outside. That is not, there is no contempt in that. But here, both times what he has done is personal conduct of a judge. The first time he said, how can a Tamil judge order me, a Sinhalese, who belongs to this country? Now yesterday, he called that judge a psychiatric patient in this house. This is a very, very serious violation, not just a violation of the standing order, but I think ethical conduct of a member of parliament, in even the dignity of this house, is being lowered. I wish the Honorable Speaker to take stern action with regard to this matter. Not only expunge it from the Hansard. I think it must be expunged from the Hansard. But beyond that, abusing the privilege in this house in this way must be sternly dealt with. Thank you.
I will refer that to the relevant authorities and see what we could do about it.
ගරු කතානායකතුමනි මට පෙර අපේ තරුණ උගත් මිත්‍ර නිරෝෂන් පෙරණ මන්ත්‍රීතුමා ඉතා වැදගත් අදහස් කීපයක් මේ ගරු සභාවට ඉදිරිපත් කළා. නමුත් මම කනගාටු වෙනවා එතුමා සඳහන් කළා මේ වෙලාවේ ආණ්ඩුව ඔක්කොම ප්‍රතිපත්තියේ තියෙන්නේ මේ ණය ගෙවීම සඳහා තමයි. ඒ සඳහා ඇති කරගෙන තියෙන ගිවිසුම් අනුව විශාල පීඩනයක් විවිධාංශවලට එල්ල වෙලා තියෙනවා. බදු බර උසුලගන්න විදියක් නෑ යනාදී වශයෙන් ඉදිරිපත් කරපු තරකේ. මම මේ ගරු සභාවට මේ පිළිබඳ කියන්න කැමති ගරු කතානායකතුමනි, අපි මේ ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක්. අපි මේ ඇති කරගෙන තියෙන තත්ත්වයේ බැරෑරුම්කම මීට වඩා වැඩියෙන් ජාතික ප්‍රශ්නයක් ලෙස දැකිය යුතු වෙනවා. අපි දීර්ඝ කාලයක් තිස්සේ කාගේ ආණ්ඩු තිබුණත් එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් පියෝගන්න ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට තිබුණේ නැහැ. එනිසා පසුගිය දශක කීපය තුළ හැමදාම කවුරු ආණ්ඩු කළත් මේ මුළු බදු ආදායම ප්‍රමාණවත් වෙලා තියෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටුප්, ඊළඟට සමෘද්ධි ඇතුළු අනිකුත් සානාධාර රාජ්‍ය ණය සඳහා පොලී ගෙවන්ට විතරයි. ඒකටත් මදි. එනිසා මේ රටේ හදලා තියෙන හැම පාරක් පාලමක් බෝක්කුවක් හෙලිකොප්ටර් එකක් වේල්ලක් මාවැලිගඟ හැරවීම හෝ උමාඔය හැරවීම හෝ විදුලි බලාගාර හෝ පාසල් හෝ රෝහල් හෝ මේ සියල්ල දේශීය විදේශීය ණය අරන් කරන්න. එහෙම නැහැ කියලා කිසි වෙක්ට කියන්න බෑ. මොකද හැම ආණ්ඩුවකම ගිණුම් තියෙනවා. රජයේ විගණක අධිපතිවරයා විගණනය කරනවා මේ හැම එකක්ම ණය. මේ ණය අරන් අරන් ණය ගත්ත ප්‍රමාණය මදි වෙලා ස්වෛරීත්ව බැඳුම් කරනෙකුත් කළා. වෙළඳපොළට ගිහිල්ලා ගත්තා. වෙළඳපොළට ගිහිල්ලා ගත්ත වැඩිම ණය ප්‍රමාණය ගත්තේ පසුගිය යාපාලන රජේ සමරින් බොන්ඩ් ඉෂූ කළේ. මේක ප්‍රායෝගික ඇත්ත. ඒ නිසා ගෙවන්න බැරිව තියෙන අපි ගෙවන් ලංකා ආණ්ඩුව කවුරු ආණ්ඩු කළත් ඊළඟට කවුරු ගත්තත් මේ ණය ගෙවන්නේ කොහොමද කියන එක පිළිබඳ නිශ්චිත නිවැරදි චිත්‍රයක් නැතුව කාටවත් මේ රට ආණ්ඩු කරන්න බෑ. මම කියවන්න කැමති මේ බරපතල කරුණක් නිසා මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2022 2022 දෙසැම්බර් 31 වන විට රජය විසින් ලබාගත් විදේශ ණය මූල්‍යණය සඳහා ආපසු ගෙවීමට එකතු වී තිබූ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 35.96කි. ඒ කියන්නේ අපි දෙසැම්බර් 31 වෙනකොට ගෙවන්න නියමිතව තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 36ක් ගෙවන්න පරිණත වෙනවා. ඒ අනුව බිලියන 36ක් ඒ 36 වෙන ආකාරය පිළිබඳ ප්‍රස්ථාරයක් තියෙනවා. මම මේක සභාගත කරනවා. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කිරීම සහ කාලීන ණය පාසුකම් ඇතුළත් වාණිජ ණය මධ්‍යම රජයේ මුළු විදේශ ණය වලින් 41% ප්‍රමාණයක් නියෝජනය කරන අතර ඉතිරිය පිළිවෙලින් ද්විපාර්ෂික ණය 31යි බහුපාර්ෂික ණය 128 මගින් නියෝජනය වේ. දැන් 41% මෙහෙම බහුතර ප්‍රමාණයක් ස්වෛරීත්ව බැඳුම් කර සවරින් බොන්ඩ්ස් 31ක් ද්විපාර්ෂික 28ක් බහුපාර්ෂික ණය රජයේ මුළු විදේශ ණය වලින් ඉතා වැදගත් එක කතානායකතුමනි රජයේ මුළු විදේශ ණය වලින් 37% ඉදිරි වර්ෂ පහ තුල කල්පිරීමට නියමිතයි. ඉස්සරහා වර්ෂ පහ තුල 37% 51%කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි වර්ෂ 6-20 අතර කල්පිරෙන 12% ඉදිරි වර්ෂ 20කින් පසුද කල්පිරීමට නියමිතයි. මෙන්න මේකයි අපි දැනගත යුත්තේ. දැන් මේ ඉස්සර අවුරුදු පහේදී මේ අපි ගෙවන්න දඟලන්නේ මේ කල්පිරිත තොගෙන් සර් 137යි 151ක් ගෙවන්න තියෙන්නේ. තව අවුරුදු 6යි 20යි අතර 112ක් ගෙවන්න තියෙන්නේ තව අවුරුදු 12කට 20කටත් පස්සේ. ඒ කියන්නේ අපි ඉන්නේ 1923 නේ 1923 අපි ඉන්නේ 33 43 1948 වෙනකොට නිදාසින් පස්සේ තවත් අවුරුදු 100ක් පිරෙනකොට මේ තොගේ කල්පිරෙනවා. මම කියන්නම්. එතකොට අපි හිතමු ඔබතුමාලයි ආණ්ඩු ඉන්නේ කියලා. මේ සර් 2025 හයවෙනි මාසේ 3 වෙනිදාට ගෙවන්න තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 650. 2025 11 වෙනි මාසේ 3 වෙනිදාට ගෙවන්න තියෙනවා ඇමරිකානු ඩොලර් 1500ක් මිලියන. 2025 7 වෙනි මාසේ 18 වෙනිදාට ගෙවන්න තියෙනවා බිලියන 1000ක්. 2027 5 වෙනි මාසේ 11 වෙනිදාට ගෙවන්න තියෙනවා 1500ක්. 2023 4 වෙනි මාසේ 18 වෙනිදාට ගෙවන්න තියෙනවා 1250ක්. 2028 3 වෙනි මාසේ 14 වෙනිදාට ගෙවන්න තියෙනවා 1000ක්. 2029 3 වෙනි මාසේ 14 වෙනිදාට ගෙවන්න තියෙනවා 1400ක්. 2030 පළවෙනි මාසේ 28 වෙනිදාට ගෙවන්න තියෙනවා 1500ක්. 2030 මේ ඉන්නේ 1923. මම මේක සභාගත කරනවා. මේක පාර්ලිමේන්තුවට දීලා තියෙන්නේ. කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහැ. ඉතින් 2030දී ආණ්ඩුව කවුරු ගත්තා? සම්පූර්ණ බොරුවක් තමයි අපේ මිනිස්සුන්ට කියන්නේ. මේක ගෙවන්න නැතුව, මේකට වැඩපිළිවෙලක් නැතුව අරවා දෙනවා, මේවා දෙනවා, මේවා කරනවා කිව්වොත් එහෙම කරන්න බෑ. කරන්න බැරි. ඔබතුමා හොඳටම දන්නවා මේ ජාත්‍යන්තරයේ මේ තියෙන තත්ත්වය පිළිබඳ කාටවත් රහසක් නෙමෙයි. මුළු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවේ මිනිස්සු තමයි ඇමරිකන් ඩොලර් මේ ස්වෛරීත්ව බැඳුම් කරවලට මේ සල්ලි දීලා තියෙන්නේ. ලංකා ආණ්ඩුව මේකට වගකීමට බැඳෙනවා. මේක ගෙව්වේ නැත්තම් නඩු පවරනවා. දැනට ඇමරිකාවේ උසාවියේ 250කට විතර නඩුවක් පවරලා තියෙනවා හැමිල්ටන් උසාවියේ. ඒ වෙලාවේදී රජයේ වෙනුවෙන් කියලා තියෙනවා අපි මේක ප්‍රතිව්‍යුහගතකරණය කරන්න සාකච්ඡා කරනවා කියලා. උසාවියේ කියලා තියෙනවා නෑ නඩුව දිගටම අහගෙන යන්න කියලා. ඔබතුමාලා හිතනවද මේ ආණ්ඩුවක් අරන් දේශපාලන වෙනසක් කළා මේ ණය හැම ගෙවන්නේ නැතුව ආණ්ඩු කරන්න පුළුවන් කියලා? මේ පොඩි දරුවෝ වගේ හැසිරෙන්නේ නැරකනේ. අපි මේක ගෙවන්න ඕනේ. එතකොට මේක ගෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? මේ ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ පිළිබඳ තියෙන ආයතන මෝදි පිච් රේටින් රේටින් ආයතන විසින් අපිව ඩවුන් ග්‍රේඩ් කළා. කිසි දෙයක් ගෙවන්න බැරි රටක් කියලා කියනවා. කිව්වට පස්සේ කවුරු මහරජුරුවෝ නැවත ඇවිල්ලා ලංකාවේ ජනාධිපති වෙලා හිටියත් අපි එල්සී එකක් කරනවා තෙල් ගේන්න කියලා. මේ එල්සී එක පිළිගන්නේ නැත්තම් ණයවර ලිපිය තිස අත්තනායක වගේ මේ විෂයානුබද්ධ උපාධිධාරීන් දන්නවා අපිට ඇඟේ තෙලට වහන දුවන්න බෑ. හිතවත්කමට රෝද කරගන්නෙත් නෑ. තෙල් නැවෙනවා. නැවට එල්සී එක පිළිගන්නේ නැත්තම් අපිට තෙල් නෑ. ගෑස් කඳුලක්වත් මේ රටේ නෑ. ගෑස් ගේන්න ඕනේ. එල්සී එක පිළිගන්නේ නැත්තම් ගෑස් නෑ. බෙහෙත් ගේන්නේ එල්සී එක නැත්තම් නෑ. අපිට චණ්ඩි කතා කියන්න බෑ. අපි අධිරාජ්‍යවාදයට විරුද්ධයි. IMF එකට විරුද්ධයි. තියෙන ඒවට පට ඇනිව අපි ගෙවන්නේ. අපිට පුළුවන් දෙයක් කර මොනව කරන්නද? අපි තේ රබර් පොල් ටික එක්ස්පෝට් කරනවා. අපිට ඒකෙන් ලැබෙන්නේ කීයද? බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ඉඳන් මේ රටේ අක්කර 1000 ගණන් මහ පොළොව කැප කරලා, වනාන්තර ටික කැප කරලා, පස සෝදා යාමට ලක් කරලා, තේ ඔක්කොම වවලා, තේ වවන්න සෙනග නැතුව ඉන්දියාවෙනු සෙනග ගෙනහල්ලා, මේ 1000 ගණන ජීවනෝපාය සලසලා තේ එක්ස්පෝට් කරලා කීයද ගරු කතානායකතුමනි ලැබෙන්නේ? ඇමරිකන් ඩොලර් බිලියන 1.3යි අවුරුද්දකට. මේ වගේ දෙගුණයක් තව ඉඩම් ටික දාලා, මේ වගේ දෙගුණයක් තව සෙනග ටික දාලා තේ වැව්වත් 2.6ක් කරන්න පුළුවන්ද තේ වලින් ලැබෙන ආදායම? අපි කොහොමද මේ ණය ටික ගෙවන්නේ? අපිට මහම්බද්දට වරාය වගේ එකක් වික්කොත් කීයද හම්බ වෙන්නේ? 1.4යි. මේ පෝට් සිටි එක කීයද? 2.14යි වටින්නේ. එතකොට මේ දෙකම 2.8යි. 36ක් ගෙවා ගන්න බැරුව තියෙනවා. අනිත් ඔක්කොම ටිකක් ගෙවන්නේ ණය වලින්. දැන් මේ අරක කරන්න කියනවා බදු අඩු කරන්න කියනවා පාරවල් හදන්න කියනවා. දැන් මම ප්‍රධාන විෂය බාර ඇමති ගරු කතානායකතුමනි, ඔබතුමාලාගේ පැත්තෙත් මේ හදපු පාර කැඩිලා මේක මිනිස්සුෙකුට යන්න බෑ. ඒක මටත් තේරෙනවා, මිනිස්සුන්ටත් තේරෙනවා. නමුත් මේ පාරවල් ඔක්කොම හයි රෝඩ් දරුවා මේවා හදලා තියෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන්. මේ ටික යන්තම් පැච් එකක් දාලා වහන්න ඇමරිකන් ඩොලර් මිලියන 53ක් ඕනේ. මං ඒ ටික පෙන්නලා නියෝජිතව එක්කරන් ගිහිල්ලා කිව්වා මේක මිනිස්සුෙකුට යන්න බෑ, ඒක නිසා මේක දෙන්න කියලා. ඒගොල්ලෝ කිව්වා මේ ටික රීෂෙඩියුල් කරලා එනකම් මේක දෙන්න බෑ, ආණ්ඩු වෙනස් කරන්න පුළුවන්. මිනිස්සු වෛරයෙන් මේ දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තියන්න පුළුවන්, වෛරය වපුරලා මේ ආණ්ඩුවට බැනගෙන බැනගෙන යන්න පුළුවන්. නමුත් මේක උත්තරේ මොකද්ද? එහෙම කාට හරි පුළුවන් ද ප්‍රාතිහාරයක් පාන්න? කාට හරි පුළුවන් ද ජාත්‍යන්තරයට විරුද්ධව කෙලින් හිටගෙන ඉන්න? ඒක හන්දා ප්‍රධානම දේ තියෙන්නේ මේ ගිවිසුමේ පළවෙනි වාරිකයේ විතරයි ලැබිලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ. දෙවැනි වාරිකයේ පිළිබඳ සාකච්ඡා කරන්න අපිට මේ ණය ගෙවන තත්ත්වයේ ඇති කරගන්න මේ ආණ්ඩුව කොන්දේසි මහලාවකට එකඟ වෙලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවට දාලා තියෙනවා මේ cost reflective price formula එක. පිරිවැය පිළිඹිඹු වෙන ආකාරයේ මිල ප්‍රතිපත්තිය. ඉතින් අපි තෙල් වැඩි ගන්නට ගෙනාලා අඩු ගන්නට දෙනවා සාහන කියලා. ගෑස් වැඩියෙන් ගෙනාලා අඩුවට විකුණනවා. ඊට පස්සේ මේ බිලට නෙමෙයි ගෙනියන්නේ. ඉතින් මේවා දැන් නිවැරදි කරලා තියෙනවා. ඛනිජ තෙල් මිල සූත්‍රයක් තියෙනවා, ගෑස් මිල සූත්‍රයක් තියෙනවා, බස් ගාස්තු මිල සූත්‍රයක් තියෙනවා, පිරිවැය පිළිඹිඹු වෙන මිල ප්‍රතිපත්තියකට එනවා. දැන් මේ වැරදිච්ච ටික අපි ඔක්කොමලා දෙගොල්ලොම එකතු වෙලා ආණ්ඩුවක් ගන්න ඉන්න අයයි කවදා හරි දවසක තව 2048 වෙනකන් ආණ්ඩු ගන්න ඉන්න අය මේ පරම සත්‍යය පිළි අරගෙන ප්‍රධාන ජාතික ගැටලුව අරන් තියෙන විදේශ ණයවලට අපි දැන් සරල සිංහලෙන් කියනවා නම් මිනිස්සු, ඒ කියන්නේ පවුලක් අපි කවුරු හරි බැංකුවකින් ණය ගත්තොත් කතානායකතුමනි අපි දේපොළ ඇප තියලා අරව මේව කරලා ගත්තට පස්සේ අපි ණය ගෙව්වේ නැත්නම් අසාධු ලේඛනයට යනවා. අසාධු ලේඛනයට ගියාම ගෙවන්න කියලා අපිට නඩු දානවා. නඩු දාලා ගෙව්වේ නැත්නම් අපේ දේපොළ පුද්ගලිකව සින්න වෙනවා. ගෙවා ගන්න බැරි තරම් වුණොත් බංකොලොත් වෙනවා. සමහර මිනිස්සු සියදු විනාසා ගන්නවා. ආයතනයකට උනත් ඒකයි, රජයට උනත් ඒකයි. මේ තියෙන තත්ත්වය තේරුම් ගන්න නැති දේශපාලනඥයෝ හරි දේශපාලන නායකයෝ හරි පක්ෂ හරි තියෙනවා නම් ඒ කාටවත් ලංකාව ආණ්ඩු කරන්න බෑ. ආණ්ඩු කරන්න නම් අපි මේ ණය ගෙවන්න තව කොහොමද ඩොලර් හොයන්නේ? දැන් මේ සියලුම තේ රබර් පොල් මැණික් අනික් ඒවා අපනයනය කළා. පෞගිය දශක හැම එකෙම ඇමරිකන් ඩොලර් බිලියන 12ක් විතර හොයාගන්නේ. මේ සංචිත තියෙන්නේ සිංගප්පූරුවේ සංචිතයේ තියෙනවා, ජාත්‍යන්තර සංචිතයේ ඇමරිකානු ඩොලර් බිලියන 763ක්. අපේ තියෙනවා 3.5. මේ පුංචි ආර්ථිකයක මේ කොහොම මට තේරෙන්නේ කොහොමද මේ කතා කරන්නේ කියලා. ඇයි මේක අපි ජාත්‍යන්තර සංචිතය අතින් අල්ලලා හදන්න පුළුවන්ද? අපිට කිව්ව හැකිද ඉන්ටර්නැෂනල් රිසෝර්ස් නැතුව මේ එල්සී එක බාරගනින් කියන්නේ? එහෙම බාර ගන්නවද නැහැ. අපි පසුගිය අවුරුද්දේ 9 වෙනිදා මේ ගිනිතිබින් හා ප්‍රචණ්ඩත්වයේ ඇති වුණේ මහජනයාට තේරෙන්නේ නැහැ මේක කොහොමද වෙන්නේ. නැව ආවට නැව ගන්න සල්ලි නැත්තම් ගෑස් සිලින්ඩරේ තියාගෙන ලංකාව පුරාම යනවා ගෑස් හොයන්න. ගෑස් නැහැ, උයාගෙන කන්න විදියක් නැහැ. මේ තෙල් පොලිමේ ඉන්නවා දවස් දෙක, තෙල් නැවතියනවා, ගන්න විදියක් නැහැ. මේකම නැවත වෙනවා. ඕනෑම ආණ්ඩුව බොරු කියලා ආණ්ඩුව ගත්තොත් නැවතත් වෙන්නේ අපි උණුණු මරාගෙන අපි විනාශ වෙන එක විතරයි. මේ ඇත්ත කිව්වේ නැත්තම්. ඒක නිසා ඇත්ත මේක. ඇත්ත මේකට මූණ දීම සඳහා අර මේ දැන් අපේ ඔබතුමා කිව්වා ඇත්ත පෝට් සිටි එක පටන් ගත්ත එක විශාලම ආයෝජනයේ ලංකාවට ලැබුණ ඍජු විදේශ ආයෝජනේ. අපු ගමන් යහපාල ආණ්ඩුව මොකද කළේ? අවුරුදු එකමාරක් නතර කරලා තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශ කවුද මේ අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වේ මේක හදන්න කළුගල් කැඩුවහම මුළු රටේම කළුගල් ටික ඉවර වෙලා මේව මුද්‍රිතව තියෙනවනේ. ඉතින් ආයෝජකයෝ වෙයිද මේ රටට මෙහෙම දේශපාලන නායකයෝ නම් රටේ ඉන්නේ? ඒ වගේ රටකට ආයෝජකයෝ වෙයිද? ඇයි අපි හාන්න ඕනේ? ඇයි ඉන්දියාවට මිනිස්සු යන්නේ? ඇයි ඕමානයට යන්නේ? ඇයි සිංගප්පූරුවට යන්නේ? ඇයි අපිට එන්නේ නැත්තේ? එයිද මේ බයට මෙහෙම ෆැක්ටරියක් ගෙනියන්න බෑ. ෆැක්ටරියේ ගෙනියන්න වැඩ වර්ජන නැතුව ඉන්නනම් කප්පන් දෙන්න ඕනේ. සමහර නියමයන් පිළිපැද්දේ නැත්තම් ඉතිහාසයේ පුරාම මිනිස්සු මැරුවා. මැනේජර්ලා කියන දේ ඇහුවේ නැත්තම් වෙඩි තිබ්බා. මේවා පිළිබඳ මිනිස්සු බයයි. දැන් ජපාන් වගේ ජාතිකයක ආවම ඔබතුමා නිවැරදිව කිව්වා. මේ පාර්ලිමේන්තුවේ වෙච්ච සිද්ධිය දැක්කනම් ගරු කතානායකතුමාගේ මේසෙට ගහනවා නම් එතුමාගේට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලස්ථානයේ මෙහෙමනම් කේන්ද්‍රයේ මහගෙදර ඒ ජපන් මිනිසියා ගිහිල්ලා ඒ රටට කියන්නේ මොකද්ද මේක ගෝත්‍රික මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් ඉතින් ඒ වගේ තැනකට තමන්ගේ රිස්ක් එකක් අරන් ආයෝජකයෙක් එයිද පාස්පෝර්ට් එක චෙක් කරනවා මේ පහුගිය කාලේ තෙල් නැති කාලේ විදේශිකයන් විදේශික ආපු අය කියනවා තමන්ගේ නිල මේ ගමන් බලපත්‍රයේ චණ්ඩින්ට එහෙම පෙන්නන්නේ නැහැ මෙහෙම එනකොට එහෙම මිනිස්සු වෙයිද මේ විශ්වසනීය බවක් තියෙන රටක් නෙමෙයි මේක ඉන්න හිතෙන රටක් බවට පත් කරන ලංකාවේ මිනිස්සුන්ටවත් එහෙම පත් කරන්න බැරුව විදේශ ආයෝජකයෝ වෙයිද ඒ කාලේ සම්පූර්ණයෙන් පෝට් සිටියට මොන තරම් පැකර් කියලා ආයෝජකෙක් ආවා කොහෙද ඕස්ට්‍රේලියාවේ ඒ මිනිස්සු ලංකාව විශාල වශයෙන් වර්ණනා කරලා විකුණලා ආයෝජකයෙන් ලැබතුණා ගැව්වා වැටෙන්න ඒ මනුස්සයා මේ පැත්ත බලාගෙන බත්වත් කන්න නැතුව ඇති මොනවාර පාන් කනව ඇති ඒ රටේ පාන්වත් කන්න නැතුව ඇති මොකද ඒ ආයි මේ ලංකාවදී බලන්නේවත් නැහැ ආයෝජකයෝ කියන්නේ මංකොල්ලකාරයෝ ජාවාරංකාරයෝ හොරු කියලා හිතන මානසිකයක් තියෙන දේශපාලන පක්ෂ තියෙන රටකට අනාගතේ ඒ අය භාණ්ඩුවක් ගනී කියලා හිතනවා නම් ඉන්න ආයෝජකයෝ ටිකත් සුවජාතිකයෝ ටිකත් වෙන රටකට යනවා ඒකයි තියෙන ඇත්ත තත්වේ මොකද ආයෝජකයෙක් කියන්නේ තමන් විතරක් නෙමෙයි තිස්ස හොඳටම දන්නවා තමන් වෙන රටක ආයෝජනය කරනවා නම් පීසිබිලිටි රිපෝර්ට් එකක් හදලා ඒවැ මේ දැන් තියෙන තත්ත්වයේ අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයේ පිළිබඳ කම්ප්‍රිහෙන්සිව් රිපෝර්ට් එකක් හදලා ඒ ආයෝජකයාගේ වෙන කට්ටියක් ඇවිල්ලා බලලා එහෙමයි ආයෝජනයේ සුදුසු රටවල් තෝරන්නේ රෙඩ් කාපට් දීලා දෙන්න පුළුවන් සියලු වරදාන වරප්‍රසාද දීලා ඉන්දියාවේ මෝදි අගමැතිතුමා ඇතුළු ඉන්දියන් රජය සම්පූර්ණයෙන් මේ කලාපයේ ආයෝජනය ටික ගන්නවා දැන් සෞදි අරාබිය හැතැම්ම 100ක නගරයක් සම්පූර්ණයෙන් හදනවා ඩුබායි වලට වඩා ලොකු ආයෝජකයෝ ගෙන්න ගන්න අපේ මිනිස්සුන්ට එහෙ ගියාම මේ කියන බැනුම් අහන්න ඕනෙත් නැහැ හොරා කියලා අහන්න ඕනෙත් නැහැ වංචා කියලා අහන්න ඕනෙත් නැහැ මල්මාල දාලා රෙඩ් කාපට් එකක් දිගේ ගිහිල්ලා වන් ස්ටොප් ෂොප් එකකින් එක සැරේ ගිහිල්ලා ආයෝජනය කරන්න කියන මෙහෙම මේ ලෝකෙන් උතුම් රට කියලා ඉවරලා එහෙම ආයෝජකයෝ හොයාගෙන එනවද නැහැ ඒ නිසා තමයි ආපු ආයෝජකයෝ රැක ගන්න ඕනේ දැන් පිටිමිලට ප්‍රීමා සලාගම විශාල කාලෙකින් ඉඳන් ජයා ජයවර්ධන ගෙනාපු පළවෙනි ආයෝජනය සිංගප්පූරු ආයෝජනයට මෙතන ඉඳන් උදේ ඉඳන් රෑ වෙනකම් බෙදගෙන ගහනවා ගැව්වම සිංගප්පූරුවේ මිනිහෙක් එන්නේ ඉස්සෙල්ලා අහන්නේ ප්‍රීමා සභාවේ මේ කොහොමද ලංකාවට එන්න හොඳද කියලා හොඳයි හොඳයි ආපුවම දෙයි කිව්වම ආයි සිංගප්පූරු ආයෝජකෙක් මේ පැත්ත පළාත බලන්නේ නැහැ මේක තමයි ඇත්ත මේ ඇත්ත තේරුම් ගන්න නැත්නම් අපිට නිෂ්පාදනයට ආයෝජකයෝ ගෙන්න ගන්නත් බෑ අපිට නිෂ්පාදනය කරන්නත් බෑ ඒකට අපිට ඔව්
ගරු කතානායකතුමනි ආයෝජනයට කවුරුත් විරුද්ධ නැහැ ආයෝජකයින්ට කවුරුවත් විරුද්ධත් නැහැ හැබැයි ආයෝජනය කරන්න යන පුද්ගලයා ගැනත් ආයෝජනය ගැනත් මේ පාර්ලිමේන්තුවට විශ්වසනීය භාවයක් ඇති කිරීම රජයක වගකීමක් ඒ කාර්යය රජ ඉටු කළ තියනවාද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි
දැන් රජයට ඉෂ්ට කරන්න ඔබතුමා ප්‍රශ්නේ මතු කරපු එක හොඳයි ගරු කතානායකතුමනි දැන් මුළු ලෝකෙම ට්‍රාන්ස්පෝර්ට් වල පොසිල ඉන්ධන භාවිතේ නැතුව මේ ඉලෙක්ට්‍රික් බස් වාහන ඔක්කොම පාවිච්චි කරන්න කියලා ප්‍රතිපත්තියක් තියෙනවා 2030 වෙනකොට ඔක්කොම මාරු වෙලා ඉන්දියාව මාරු වෙනවා චීනේ මාරු වෙනවා ජපානේ මාරු වෙනවා ඔක්කොම ඉලෙක්ට්‍රික් වෙයිකල් මම මේ හොඳ උදාහරණයක් කියන්නේ යාපා මැත්තුමට උත්තරයක් දෙන්නේ ඉතින් මේකට බස් ගේන්න එපා මම දැම්ම කැබිනට් පත්‍රිකාවක් දිනුම් අමුරුකම ඇමැතිතුමාගේ කාලේ ඉඳන් ආයෝජන යෝජනා තියෙනවා බස් ප්‍රමාණයක් විදුලි බස් දාන්න අපේ සල්ලි වලින් නෙමෙයි ආයෝජකයාගේ සල්ලි වලින් එතකොට පිලින් සෙන්ටර්ස් දාපුවාම ලංකාව දිහා ලංකාව පුරාම මේ ආයෝජනය ප්‍රමාණවත් වෙන්නේ ආයෝජකයා බස් 500ක් විතර දැම්මොත් නැත්නම් අඩු ගානේ 250ක් දැම්මොත් ආයෝජනේ අවුරුදු 5කදී විතර රිකවර් කරන්න පුළුවන් ඉතින් මම ඒ අනුව මේවා ඔක්කොම රිපෝර්ට් හදලා ඉවරලා මෙතුමාගේ කාලේ ඉඳන් මම දැම්ම කැබිනට් පත්‍රිකාව බස් 200ක් මෙහෙම මේ බස්නාහිර පළාතේ විදුලි බස් සඳහා අවසරය දෙන්න ආයෝජකයෝ ඉන්නවා මේ EY කැඳවන්න අවසර දෙන්න කියලා. දැන් මේ කැබිනට් පේපර් එක ගියාම ඔබ්සර්වේෂන් දෙනවනේ. ඒ දෙන්නේ අපිට වඩා පඬිතුයෝ විශාල. පඬිතයන් විසින් මේක අධ්‍යයනය කළා ලියලා එව්වා පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට තනහ බස් දාන්න අවසර දෙන්න කියලා. ඉතින් ඒ දැන් බුදල් අමාත්‍යාංශයේ තීරණය දේවභාෂිතිය වගේ මම ඉතින් කැබිනට් ඇමති අර විදියට උපදෙස් දුන්න දාන්න පත්‍රේ මේ EY එකක් බස් 50කට එන්න කියලා. කවුරුත් ආයෝජකයෝ එන්නේ නැහැ. මොකද 50කට ආවොත් මේක කව වෙන්න අවුරුදු 10ක් විතර යනවා. 50ක් දැම්මොත් කුඩයිනේ. ඉතින් එන්නේ නැහැ. ඊට පස්සේ ජනාධිපතිතුමා BOI මීටින් එකක් ඇදෙව්වහම මෙතුමල්ලා කියලා තියෙනවා මේක මේ බස් 200ක් නැතුව ආයෝජකයෝ එන්නේ නැහැ 200ක් 250ක් 500ක් නැත්තම්. ජනාධිපතිතුමා කියලා තියෙන බුදල්ලා මහත්තයා ඇත්තනේ නැහැ එහෙම දෙන්න කියලා. එතකොට ජනාධිපතිතුමත් කැබිනට් ඇමතිවත් නෙමෙයි මේ තීරණය ගන්නෙ. මේ තීරණය ගන්නෙ නිලධාරියේ තම තම නැනපමණින් ඒගොල්ලෝ තමයි තීරණය ගන්නෙ.
ඔව්.
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් හදන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිලධාරිලව ක්‍රියාත්මක කරන්න.
ඔව්.
නිලධාරිලව ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන කතාව මම අහුවේ පළවෙනි වතාවට. ඒ වගකීම ගන්නවට විශේෂ භාර ඇමතිවරයා. ඒ වගකීම ගන්න ඔබතුමාලා සහ කැබිනට් මණ්ඩලය.
ඔව්. එහෙම 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 කැබිනට් මණ්ඩලයට එහෙම වගකීම් ගන්න ඉඩ දෙන්න නෑ. නෑ නෑ නෑ. හරි හොඳ 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 සම්මාදයක්.
දැන්
සර්
ඔබතුමා 12 මාරයි වෙලාව.
ඔව් දැන් මම මේක විතර කියවන්න. එහෙනම් මතක තියාගන්න. 80ගේ මුළු ආණ්ඩු කාල තුලම මේ රටේ හිටපු සියලු රාජ්‍ය නායකයන් සර්වලෝක වශීකරණයෙන් ඔක්කොම ටික දීලා මේ උපදේශ ටික දීලා මෙතනට ගෙනේම සම්බන්ධයෙන් වගකීම යුත්තේ තනි රාජ්‍ය නිලධාරියයි ඒ ආචාර්ය PB ජයසුන්දර. එයා කියන එකට එහැම් මැස්සෙකුටවත් උඩින් යන්න හම්බුනේ
නැහැ.
නිලධාරිය ඔක්කොම ඒකයි කරේ.
එහෙනම්
ඇත්තම උත්තර කරු එයයි කියන එකත් මම
කියලා
මේ වචන ටික නතර කරනවා.